විවාදයේ පිළිතුරු කතාව සඳහා වෛද්‍ය හර්ෂණ සූර්යා පෙරුම ගරු ඇමතිතුමාට විනාඩි 18ක් කාලයක් ලබා දෙනවා. ආචාර්ය හර්ෂණ සූර්යා පෙරුම ඇමතිතුමා විනාඩි 18ක් කාලයක්.
ගරු නියෝජ්‍ය කාරක සභා දෙතිතුමියනි, අවසරයි. ඉස්ලාම අයිබෝන් වණක්කම්, අස්සලාමු අලයිකුම්, ගුඩ් ඉවනිං කියලා සියලු දෙනාම ආදරයෙන් පිළිගන්නවා. ඒ වගේම මේ අවස්ථාවට මේ මේසා විශාල ජයග්‍රහණයක් ලබා දෙන්නට ඒ භාර දූර කාර්යයක් ඉෂ්ට කරපු රටේ සියලුම පළාත්වලින් සියලුම ප්‍රදේශවලින් සහභාගී වෙච්ච ජනතාවට අපි ඉස්සලම ආචාර කරනවා. This may be the vote of account that we are debating and concluding in the parliament, but in the eyes of many people, this is the hope on rebuilding this nation. Youth are hopeful, women are hopeful, SME sector is hopeful, large businesses are hopeful, high net worth investors are hopeful, even foreign investors who are going to invest in this country are hopeful. But, honorable members, there is even a greater message contained in this, encapsulated in this political victory, that is, North is hopeful.
Order, please.
East is hopeful.
Order, please. කථානායකතුමාට අසන බාර ගන්න.
එමෙතුමායි කතා කරගෙන යන්න.
Thank you, honorable speaker. I was mentioning, but there is a greater message encapsulated in this political victory. That is, North is hopeful, East is hopeful, the estate sector is hopeful, South is hopeful, the people who are trying to migrate from Sri Lanka is hopeful. For the first time, Sri Lankans living abroad is hopeful, and most importantly, the law-binding citizens of this nation are hopeful once again. That as one nation, as Sri Lankans, we are going to rise again. We are going to take this country to the next level to bring that dignity that we have lost as a nation, that we have lost for some times. Miyana gamane vishala arthika pimmak paninnata apita sidu vela tiyenawa. Ekata hetuwa thamai me kada wattala tiyena arthikaya nevathawatawak ihalata ganna nan මේ සාම්ප්‍රදායික ක්‍රමවේදයෙන් තුලින්ම ගිහිල්ලා විතරක් මේ කටයුත්ත කරගන්න අපහසුයි. ඒ වෙනුවට රිසර්ච් ඇන්ඩ් ඩිවලොප්මන්ට් සම්බන්ධ කරගෙන, එහෙම නැත්නම් පර්යේෂණ හා සංවර්ධනයන් සම්බන්ධ කරගෙන නව තලයකට මේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගෙනියන්නට අවශ්‍ය වැඩපිළිවෙලක් අපි යෝජනා කරලා තියෙනවා. ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරවීම සඳහා ගරු ජනාධිපතිතුමා එදා ඒ කරපු කතාවෙන් අනුව විදේශ ආයෝජකයෝ, දේශීය ආයෝජකයෝ මේ වෙනකොටත් සෑහෙන පිරිසක් අපිව සම්බන්ධ කරගෙන තියෙනවා. ඒ අදාළ ආයතන ව්‍යුහය හරහා ඒ වැඩ කටයුත්ත ඉදිරියට ගෙනියලා විනිවිද භාවයකින් යුතුව වැඩපිළිවෙලක් කරහා ඒ ආයෝජකයන් කැඳවීමේ අවස්ථාව කරගෙන යන්නටත්, වැලි වැඩ ප්‍රොඩක්ෂන් සඳහා එහෙම නැත්නම් අගේ එකතු කරන නිෂ්පාදනයන් කිරීම සඳහා මේ නිෂ්පාදන ආර්ථිකය සවිමත් කරලා ඒ තුළින් ඩොලර් රුපේන ආර්ථිකයක්, රටින් එළියට යන ඩොලර් ඉතුරු කරන ආර්ථිකයක් සූදානම් කරන්නට, සවිමත් කරන්නට වැඩපිළිවෙලක් සූදානම් කරලා තියෙනවා. ඒකට තමයි මේ රිසර්ච් ඇන්ඩ් ඩිවලොප්මන්ට් සෙක්ටර් එක මීට වඩා ශක්තිමත් කරන්නට අවශ්‍ය වැඩපිළිවෙල සූදානම් කරලා තියෙන්නේ. ඒ තුළින් ආර්ථිකය ඉහළට ගෙනියන්නට. නමුත් අද මේ අතුරු සම්මත ගිණුම් විවාදේ අපි දවස් දෙකක් තුළ බලනකොට අපිට විශේෂයෙන් ක්‍රිටිසිසම් සේම නැත්තම් මේ පිළිබඳව විචාරයක් දකින්නට ලැබුණේ නැහැ. ඒකට හේතු දෙකක් තියෙන්නට පුළුවන්. එක පැත්තකින් සාම්ප්‍රදායික පරණ කතාම කිය බාධා කිරීම කරනවා වෙනුවට මේ අන්තර්ගතයේ තියෙන දේ පිළිබඳව සාධාරණ විචාරණයක් නොලැබිච්ච බවයි මගේ පෞද්ගලික හැඟීම. නමුත් මේ අතුරු සම්මත ගිණුමේ තියෙන වැඩ කටයුතු දිහා බලනකොට, ඉදිරිපත් කළා තියෙන කරුණු කාරණා දිහා බලනකොට, මේක තමයි ලබන වසරට ස්ටෙපිංග් ස්ටෝන් එකක් විදිහට ලබන වසරේ මූල්‍ය වර්ෂය ආරම්භයේට අපිට සමස්ත අයවැයක් ඉදිරිපත් කරන තුරු ඒ රජයේ වියදම් පියවා ගන්නට අවශ්‍ය වැඩපිළිවෙල තමයි ගරු කථානායකතුමනි මේ තුලින් ඉදිරිපත් කරලා තියෙන්නේ. පුනරාවර්තන වියදම් වෙනුවෙන් රජයේ සේවකයන්ගේ පඩිනැඩි ගිවාගෙන යාම සඳහා රෝහල්වලට අවශ්‍ය බේත්තේ අවශ්‍ය පහසුකම් සැපයීම සඳහා දැනට කරගෙන යන ප්‍රාග්ධන වියදම් තියෙනවා. ඒ අතරමැද නවත්තා දාන්නට බැහැ. ඒ වැඩ කටයුතු සාර්ථකව ඉදිරියට කරගෙන යාම සඳහා ඒ වගේම අපේ ණය සේවාකරණය සඳහා අවශ්‍ය වැඩපිළිවෙල ඉදිරියට පවත්වාගෙන යාම සඳහා වැනි වැදගත් කරුණු සඳහා තමයි මේ අතුරු සම්මත ගිණුම ඉදිරිපත් කරලා තිබුණේ. අපි දැක්ක හුඟක් වෙලාවට පටලවාගෙන හිටියා විපක්ෂයේ ගරු මන්ත්‍රීවරු මේ ඩොලර් රුපියල් බිලියන 3000ක් අලුතෙන් ණය ගන්න උත්සාහ කරනවා ය කියන එක. මං පොඩ්ඩක් තවතාවක් පැහැදිලි කරන්නම්. කීපවතාවක් අපේ ගරු මන්ත්‍රීවරු ඒ පිළිබඳ පැහැදිලි කිරීම කරා. මේකෙන් අදහස් කරන්නේ අලුතෙන් ණය ගන්නවා කියන එක නෙමෙයි. මේ පරණ රජයන් විසින් අරගෙන තිබුණු ඒ ණය කන්ද, මේ රට යට කරලා තිබුණු ණය කන්ද, ඉපදෙන්න ඉන්න පරම්පරාවල් පවා ණය කරලා තිබුණු මේ ණය කන්ද ණය ප්‍රතිව්‍යුහගත කරණය කිරීමේ ක්‍රියාවලියේ යනකොට ඒ existing debt instruments එහෙම නැත්නම් දැනට පවතින ඒ ගිවිසුම් වෙනුවට ඒවා cancel කරලා ඒ වෙලුවෙන් අලුතින් ඉදිරිපත් කරන ඒ නව ණය ගිවිසුම් වෙනුවට තමයි මේ අවශ්‍ය ප්‍රතිපාදන සූදානම් කරලා තියෙන්නේ. ඒ නිසා මේක කිසිසේත්ම අලුතෙන් ගන්න ණයක් නෙමෙයි. මේ රජය බොහොම කල්පනාකාරීව වැඩ කටයුතු කරගෙන යනකොට, බොහොම හොඳින් කළමනාකරණය කරගෙන යනකොට ඒ වැඩපිළිවෙලේ සාර්ථක බව මං පොඩි උදාහරණ කීපයක් අරගෙන පෙන්නන්නම්. මේ දක්වා අලුත් ටීම් එකක් තමයි මේ පැත්තේ වැඩට ඇවිල්ලා තියෙන්නේ ආණ්ඩුව කරවීම සඳහා. නමුත් ඒ ආණ්ඩුව කරවීම සඳහා ඇවිල්ලා තියෙන අලුත් ටීම් එක, ඒ ටීම් එකේ ඉන්නවා කලින් පාර්ලිමේන්තුවට සහභාගී වෙච්ච මන්ත්‍රීවරු, මැති අමතිවරු, තනතුරු හොබවපු පිරිසක්, ඒ වගේම කලපුරුද්ද තියෙන, පළපුරුද්ද තියෙන විද්වත් උගත් පිරිසක්, වෛද්‍යවරු, ඉංජිනේරුවරු, ගුරුවරු, ආචාර්යවරු, මහාචාර්යවරු, සමාජ ක්‍රියාකාරීන්, විශේෂයෙන්ම කාන්තා නියෝජිතයන් සහ තරුණ නියෝජිතයක් මේකට සම්බන්ධ වෙලා තියෙනවා. ගරු මූලාසුන හොබවන කථානායකතුමනි, මේ කෙටි කාලය තුළ ආණ්ඩුව බාර අරගෙන මේ මාස දෙකහමාරක කාලය තුළ මේ මං කියපු අලුත් පිරිස මොකක්ද කරේ? මං උදාහරණ කීපයක් දෙන්නම්. අපේ විනිමය අනුපාතය රටට තිබුණු ස්ථාවර මට්ටමකට ගෙනෙල්ලා තියෙනවා. රුපියල් 320 ගණන් වලට ගිහිල්ලා තිබුණු ඩොලරේ මිල ඩොලරේ පිළිබඳ අනුපාතය 290 පමණ මට්ටමට ගෙනෙල්ලා ස්ථාවර වෙලා තියෙනවා. ඒ වගේම අපේ රටේ තිබුණු පොලි අනුපාතිකයන් මේ අවුරුද්දේ මුල තියෙනකොට 12% වගේ තිබුණු පොලේ අනුපාතිකයන් මේ වෙනකොට 9% දක්වා මට්ටමට ඇවිල්ලා තියෙනවා, කෙමින් කෙමින් පහළට ඇවිල්ලා. ඒ වගේම අපේ ඕවර්නයිට් පොලිසි රේට් එක බැංකින් සෙක්ටර් එකට අදාළ 8% දක්වා පහළට ඇවිල්ලා තියෙනවා. අපේ රටේ රිසර්ව් පොසිෂන් එක විදේශ අපේ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 6.4ක් ප්‍රමාණයකට ඇවිල්ලා තියෙනවා. තව උඩට ගෙනියන්නට ඕන අපි දන්නවා. ඒකට අවශ්‍ය වැඩපිළිවෙල අපි සූදානම් කරලා තියෙනවා. අපේ රටේ ඉන්ෆ්ලේෂන් එක එහෙම නැත්නම් උද්ධමනය මේ වෙනකොට ජනතාවට ටිකක් හරි දරාගන්න පුළුවන් මට්ටමකට ටිකෙන් ටික ටිකෙන් ටික ටිකෙන් ටික පහළට එමින් පවතිනවා. අපි ඒක ගැන සතුටු වෙන්නේ නැහැ. දැන් තියෙන මේ මිල මට්ටම පිළිබඳව අපි ඒකට හැකි උපරිම උත්සාහය දරනවා. මේ රටේ පාරිභෝගික ජනතාවට දරාගන්න පුළුවන් මට්ටමකට තවත් මේ අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවාවන් වල මිල අඩු කිරීම සඳහා. ඊළඟට ASPI එක එහෙම නැත්නම් කොළඹ කොටස් වෙළඳපොළේ මිල දර්ශකය ඉතිහාසයේ පළමු වතාවට ඉතිහාසයේ තිබුණු ඉහළම අගයට පැමිණුණා මේ පහුගිය දවස් කීපය තුළදී. ආර්ථිකය කඩා වැටෙයි කිව්වා, කොළඹ කොටස් වෙළඳපොළ කඩා වැටෙයි කිව්වා. නමුත් ඒකෙන් ආයෝජකයෝ රටේ කිසිත් කතාවක් පිළිගන්නේ නැතුව පෙන්නුම් කරේ මොකක්ද? මේ නව ආණ්ඩුව කෙරෙහි තියෙන විශ්වාසය. ටිකෙන් ටික දර්ශකය මිල දර්ශකය ඉහළට ඇවිල්ලා, කොටස් වෙළඳපොළ දර්ශකය ඉහළට ඇවිල්ලා, ආයෝජකයෝ, ශ්‍රී ලාංකික ආයෝජකයෝ පෙන්නුම් කරලා දුන්නා මේ රට යන ගමන, මේ නව ආණ්ඩුව කරගෙන යන වැඩපිළිවෙල පිළිබඳව හොඳ විශ්වාසයක් තියෙන බව. ඒ විතරක් නෙමෙයි, අපේ රටට පැමිණෙන සංචාරකයන් ප්‍රමාණය ටිකෙන් ටික වැඩි වෙලා ගිහිල්ලා මේ වසර අවසානය වෙනකොට මිලියන 2 සීමාව පසු කරන්නට සූදානම් වෙන බව අදාළ රාජ්‍ය ආයතනයෙන් දැනගන්නට ලැබිලා තියෙනවා. ඒ වගේම තමයි අපිට ලැබෙන ෆොරින් රෙමිටන්සස් බොහොම ස්ථීරවුල් ලෙස ටිකෙන් ටික කෙමෙන් කෙමෙන් ඉහළට යන මට්ටමක් දකින්නට ලැබෙනවා. මේ කිව්වේ මොකක්ද? මේ මැක්‍රෝ ඉකොනොමික් ස්ටැබිලයිසේෂන්, එහෙම නැත්නම් අපේ ආර්ථික ප්‍රතිපත්ති ඉදිරිපත් කරන වෙලාවේ කියලා දීපු ඒ සාර්ව ආර්ථික ස්ථායීකරණ වැඩපිළිවෙල ඉතාමත් සාර්ථක ලෙස කරගෙන යනවා කියන එකයි මේකෙන් පසක් වෙන්නේ. නමුත් විපක්ෂය කියනවා මේ පාරේ යන්න එපා කියලා උපදෙස් දෙන්න හදනවා. අපි කියන්න කැමති විපක්ෂයේ ඔක්තරම් හැකියාව තිබුණු පිරිසක් හිටියනම් අද මේ රට මේ වගේ ආර්ථික ප්‍රපාතයකට කඩා වැටෙන්නේ නැහැ. ඒ නිසා අපිට කියන්න එන්න එපා මේ ආර්ථිකය ඉදිරියට ගෙනියන්නේ කොහොමද කියලා. ඒකට සුදුසු පිරිසක් දැන් මේ වැඩ බාර අරගෙන තියෙනවා. ඒ වගේම තමයි මේ ගමන යනකොට බොරු චිත්‍ර මවලා ගෑස් නැති වෙයි කියපු පිරිසට අන්තිමේට සිලින්ඩරෙත් නැති වෙලා තියෙන තත්වයක් තමයි අපිට පේන්නට තියෙන්නේ. මේ ගමන ඉදිරියට යනකොට මේ වැඩපිළිවෙල අපි සැප්තැම්බර් 22 පටන් ගත්තේ නෑ ජනාධිපතිතුමාගේ ජයග්‍රහණයෙන් පස්සේ. මේ ක්‍රියාවලියට දශක ගණනක් තිස්සේ කැප වෙලා වැඩ කරපු පිරිසක් හිටියා, මේ කාර්යයට උරදුන්න පිරිසක් හිටියා. ඒ වගේම පසුගිය අවුරුදු කීපය තුළ මේවට සම්බන්ධ වෙලා IMF ආයතනයත් එක්ක සාකච්ඡා අපි කරගෙන ගියා. ISB ණය හිමියන් සමග අපි අවුරුද්දකට වඩා වැඩි කාලයක් සාකච්ඡා කරගෙන ගියා. අනිත් පාර්ශ්ව කරුවන් සමග බොහොම ඵලදායී සාකච්ඡා අපි පැවැත්තුවා. ඒ වැඩපිළිවෙලේ ප්‍රතිඵලයක් ලෙස තමයි මේ ටීම් වර්ක් එකේ එෆර්ට් එකක් විදියට, රිසල්ට් එකක් විදියට තමයි ගරු කථානායකතුමනි මම අර කලින් කිව්ව මේ ආර්ථිකය ස්ථායී කරන වැඩපිළිවෙල සාර්ථකව කරගන්නට අපිට අවස්ථාව ලැබිලා තියෙන්නේ. ඒ වගේම මේ වෙනකොට මෙතනට පැමිණිලා ඉන්න මේ අපේ ආණ්ඩුවේ ඉන්න 159ක් විතර වෙන මේ පිරිසට හොඳ දේශපාලන කියවීමක් තියෙනවා. පාර්ලිමේන්තුවට අලුත් උනාට දේශපාලනයට මේ පිරිස අලුත් නෑ. රාජ්‍ය ව්‍යුහය ක්‍රියාත්මක කරන ක්‍රමවේදයට මේ පිරිස අපිට අලුත් නැහැ. ඒ නිසා මේක සාර්ථකව කරගෙන යන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල, ආයතන ව්‍යුහය පුද්ගලයින් සම්බන්ධ කරගෙන මේ වෙනකොටත් ඉතාම සාර්ථක ලෙස කරගෙන යන බව අපි ඔබ මේ රටට පෙන්වලා තියෙනවා. ඒ වගේම අපි දන්නවා නමුත් ඔබතුමන්ලට නම් විපක්ෂයේ ඉන්න ඔබ තමුන්නාන්සේලාට නම් මේ අපේ දේශපාලන සංස්කෘතිය අලුත් වෙන්නට පුළුවන්. වංචාවෙන් තොරව, දේශපාලන අතපෙවීම් වලින් තොරව මේ යන ගමන ඔබ තමුන්නාන්සේලාට සමහර විට අලුත් දෙයක් වෙන්නට පුළුවන්. Honorable Speaker, the approach that we are taking is based on the zero tolerance for corruption, transparency, accountability and governance as the cornerstone in this process. This is a journey. To this journey, we will provide the political leadership. We have the political will to take this country forward and put to an end to the corruption, the menace of corruption in this country. But we need to do it together. We need to get the government institutions join, large enterprises join, SME sector combined, and together with citizens also. මේ අනගමන ඉදිරියට ගෙනියන්නට අපිට දේශපාලන අධිෂ්ඨානය තියෙනවා. අපි ඒකට දේශපාලන නායකත්වය දෙනවා. නමුත් මේ ගමන යන්න තනිව කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ සඳහා රාජ්‍ය ආයතන සහභාගී කරගෙන, විශාල ව්‍යාපාරිකයන් සහභාගී කරගෙන, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් මේ ගමනට එකතු කරගෙන, විශේෂයෙන්ම රටේ පුරවැසියන් සම්බන්ධ කරගෙන යන ගමනක් තමයි අපි සූදානම් කරගෙන තියෙන්නේ. මේ වෝට් ඔන් account එකේ ෆවුන්ඩේෂන් එක විදියට, එහෙම නැත්නම් අඩිතාලම විදියට අලුත් චැප්ටර් එකක් මේ රටේ ආර්ථිකය ආරම්භ කරන්නට, නව පරිච්ඡේදයක් ආරම්භ කරන්නට සූදානම් වෙන අවස්ථාවක් මේක. In this journey, we want to connect Sri Lanka to the global economy. We want to connect next generation to global opportunities. We want to create that through a digital platform and through converting this economy, connecting this economy into this global digital economy. මේ වැඩපිළිවෙල සාර්ථකව කරවගෙන යන්නට we have started strong and we have shown steady progress so far and we are determined to move forward to our final goal post. බොහොම ආඩම්බර විදියට සාර්ථක ආරම්භයක් අපි අරගෙන තියෙනවා. ඒ වැඩ කටයුත්තේ මේ වෙනකොට බොහොම සාර්ථක ප්‍රගතියක් මේ වෙනකොටත් පෙන්නුම් කරලා තියෙනවා. අර මම මුලින් කියපු ආර්ථික දර්ශකයන්ගෙන් පෙනෙන හැටියට. ඒ වගේම තමයි අපි දන්නවා මේ දෙසැම්බර් මාසේ 15 වෙනිදා වෙනකොට වෝට් ඔන මේ සමා වෙන්න පරාටේ එක්සිකියු අපේ පරාටේ නීතිය කල් දමා තියෙන පරාටේ නීතිය ඒ කාල සීමාව අවසන් වෙනවා. නමුත් අපි මේ පිළිබඳව හොඳින් සොයා බලලා
ඕඩර් ප්ලීස් සභාවේ කටයුතු අවසන් වනතේ කාලය ලබා ගැනීමට සභාව එකඟද? කතාව දිගටම කර යන ගරු ඇමතුමා
බොහොම ස්තුතියි. මේ පරාටේ නීතිය අවසන් වෙන කාල සීමාවට දවස් කීපයක් තියෙන නිසා මේ පිළිබඳව අපි හොඳින් සොයා බලලා ඉවට තීරණ ගන්නවා වෙනුවට මහ බැංකුව සම්බන්ධ කරගෙන අවශ්‍ය දත්ත කැඳවීම් කරවලා ඒ ඩෙට් ස්ටොක් එක ඇනලයිස් කරලා බැලුවා කොච්චර ප්‍රමාණයක් තියෙනවද මොන වගේ ව්‍යාපාරිකයන්ද මේ තුලින් අපහසුවට පත් වෙලා ඉන්නේ. ඒ දත්ත ඇනලයිස් කරලා බලනකොට අපිට පෙනුණා 2019 පාස්කු ප්‍රහාරයට කලින් ලැබගත්තු ණය විශාල ප්‍රමාණයකුත් ඒ තුල තියෙනවා. ඒ වගේම ඊට පසුව ණය අරගෙන අපහසුතාවයන් වලට පත්වෙච්ච ව්‍යාපාරිකයෝ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයෝ විශාල පිරිසක් ඉන්නවා. ඒ ව්‍යාපාරිකයන්ගේ ප්‍රාග්ධනය කොච්චර අවුට් ස්ටෑන්ඩින් තියෙනවද පොලිය කොච්චර අවුට් ස්ටෑන්ඩින් තියෙනවද ඉන්ට්‍රස්ට් අවුට් ස්ටෑන්ඩින් කම්පෝනන්ට් එක බලලා ඒ වටිනාකම්වල ප්‍රමාණවල් සීමාවන් ඇනලයිස් කරලා බලලා මේ සියලුම ව්‍යාපාරිකයන්ට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට විශේෂයෙන්ම වැඩිම පිරිසකට වැඩිම සහනයක් ලබා දෙන වැඩිම කාලයක් ලබා දෙන්නට පුළුවන් ක්‍රමවේදයක් අපි මේ වෙනකොට සූදානම් කරගෙන යනවා. තව නොබෝ දිනකින් ඒක කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වෙලා එහි අනුමැතියත් සමග එය ක්‍රියාත්මක කරවන්නට අවශ්‍ය වැඩපිළිවෙල අපි සූදානම් කරලා තියෙනවා. මේ තුළින් වැඩිම ව්‍යාපාරිකයන් පිරිසකට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් පිරිසකට සහනයක් ලබා දෙන්නට සූදානම් වෙන බව මේ අවස්ථාවේදී මම මේ සභාවට කියන්නට කැමතියි. මීළඟට මේ වැඩපිළිවෙල ප්‍රායෝගික වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න සූදානම් කරලා තියෙන්නේ පාටිසිපේටරි ඉකොනොමික් ස්ට්‍රක්චර් එකක් ඇතුළත. මේකේ සමාන අවස්ථාවල් තුළින් ලෙවල් ප්ලේයින් ෆීල්ඩ් එකක් මේ ආර්ථිකය තුළ ඇති කිරීම තුළින් එක්ස්පෝර්ට් ඔරියන්ටඩ් එහෙම නැත්නම් අපනයනය වෙනුවෙන් යොමු වෙච්ච ආර්ථිකයට අපේ ව්‍යාපාරිකයන් හසුරවන යොමු කරවන ක්‍රමවේදයක් වගේම මේ ආර්ථිකය ප්‍රසාරණය කරන ගමන් ගමට ආර්ථිකය තල්ලු කරන වැඩපිළිවෙලක් තමයි මේ සූදානම් කරන ආරම්භක අවස්ථාවේ වෝට් ඔන් එක අපේ මේ අතුරු සම්මත ගිණුමෙන් යෝජනා කෙරෙන්නේ. මීට වඩා වැඩි දේවල් එනවා අපේ ඒ ප්‍රධාන අයවැය ඉදිරිපත් වෙනකොට. නමුත් මේ අවස්ථාවේදී තියෙන්නේ ගමනේ ඉතිරි කොටසට අවශ්‍ය ඒ පදනම සූදානම් කරන එකයි. ඒ වගේම තමයි අපිට පේනවා මේ වැඩපිළිවෙල ඉදිරිපත් කරගෙන ඉදිරියට යනකොට මේකට සම්බන්ධ වෙච්ච සියලු දෙනාගේම සහයෝගය අරගෙන මේ පිළිබඳව තියෙන වැඩ කටයුතු වලට අවශ්‍ය කරන ඒ ප්‍රතිපාදනයන් රාජ්‍ය ආයතනවලත් ආයතනත් ඒකට සම්බන්ධ කරගෙන මේ වැඩපිළිවෙල සාර්ථකව ඉදිරියට ගෙන යන්නට අපි මේ වෙනකොට වැඩපිළිවෙලක් සූදානම් කරලා තියෙනවා. මම අර මුලින් කිව්වා වගේ මේ ආර්ථිකය ඉදිරියට ගෙන යන්නට සියලුම කොටස් මේකට සම්බන්ධ කරගන්නට අවශ්‍ය කරනවා. එක කොටසක් අතහැරලා දාලා යනවා වෙනුවට දේශපාලකයින්ට සම්බන්ධ පිරිසකට අවශ්‍ය වාසිය දෙනවා වෙනුවට සියලු දෙනාට මේ ආර්ථික අවශ්‍ය අවස්ථාවන් උදා වෙන වැඩපිළිවෙලක් මේ තුළින් ක්‍රියාත්මක කරලා තියෙනවා. මේ නව දේශපාලන සංස්කෘතිය තුළ මේ ආරම්භ කරලා තියෙන රජයේ වියදම් සංස්කෘතිය අපි වෙනස් කරලා තියෙනවා. අනවශ්‍ය වියදම් වලට වැය වෙන මේ රටේ මහජනතාවට මහජනතාව ගෙවන බදු මුදල් ටික ආරක්ෂා කරගන්න වැඩපිළිවෙලක් සූදානම් කරලා තියෙනවා. ඒ වියදම් කපා හරින වැඩපිළිවෙල අපි දැක්කා ජනාධිපතිතුමාගේ වැය ශීර්ෂයට යොදාගෙන තියෙන මුදල් වලින් ජනාධිපතිතුමාගේ උපදේශකයන් වෙනුවෙන් යොදන වැය ප්‍රමාණය 64% ප්‍රමාණයක් දක්වා කපා හැරලා තියෙනවා මේ අතුරු සම්මත ගිණුමේ දක්වලා තියෙන ප්‍රමාණයේදී. ඒ වගේම තමයි සමහර අය කියන්නට ඇති මේ ජනාධිපතිතුමාගේ වැය ශීර්ෂයේ තියෙන මුදල් ඇතුලේ තියෙනවා මේ බිලියන 1300ක මුදලක් කලින් වසරේ තිබුණු මුදලට සාපේක්ෂව එය ඉතාල අති විශාල වැඩිවීමක් කියලා. නමුත් මම මේ සභාවට කියන්නට කැමතියි ඒ මුදල යොම් වෙන් කරලා තියෙන්නේ මේ රටේ අපහසුතාවයට පත්වෙච්ච පිරිසට දුප්පත්කමින් බොහොම අපහසුතාවයට පත්වෙලා එදා වේල හොයාගන්න බැරුව දවසට එක වේලක් කන අපේ මේ අති විශාල පවුල් ප්‍රමාණයක් ඉන්නවා මේ රටේ. අන්නේ ඒ ප්‍රජාවට අවශ්‍ය සහනය සලසන්නට තමයි මේ මුදල වෙන් කරලා තියෙන්නේ. ඒකෙන්ම පේනවා ගරු ජනාධිපතිතුමාගේ ඒ වැඩපිළිවෙල තුළ ඉදිරියට ගෙනියන ඒ ගමනට කොපමණ අපි උත්සාහයක් යොදලා කල්පනාකාරීව ඒ මුදල් වෙන් කරලා යොමු කරලා තියෙනවාද කියන එක. ඒ වගේම තමයි අර මම මුලින් කියන්නට යෙදුණා වගේ මේ විස අතුරු සම්මත ගිණුම තුල තියෙන රාජ්‍ය ආදායම බිලියන 1600ක් පමණ වන රාජ්‍ ආදායම උපදවා ගැනීමේදී මේ ආයතන වලට තියෙන දේශපාලන බලපෑම් ඉවත් කරලා තියෙනවා. ඒ තුලින් උදාහරණයක් විදියට මේ කලිනුත් සඳහන් කරන්නට අපේ ගරු ඇමතිතුමා කතා කරනකොට සඳහන් කරා වගේ මේ රාජ්‍ය ආයතන වලට තියෙන දේශපාලන බලපෑම අවම කරලා ඒ ආයතන වලින් උපයා ගන්නට අවශ්‍ය කරන බදු ප්‍රමාණය උපරිමයට එකතු කර ගන්නට අවශ්‍ය වැඩපිළිවෙල මේ වෙනකොටත් ක්‍රියාත්මක කරලා තියෙනවා. උදාහරණයක් විදියට මේ මාස දෙකහමාරක කාලය තුල සුරාබදු වලට අය වෙන්නට යමුව තිබිච්ච මේ වැඩපිළිවෙල තුලදී මේ සුරාබදු ආදායම් සුරාබදු වලින් ලැබිය යුතු ආදායම රුපියල් බිලියන 8ක් තිබුණා. ඒ රුපියල් බිලියන 8ේ ප්‍රමාණයෙන් වසර 10ක ඒ තුල වසර 10කට වඩා වැඩි කාලයක් තිබුණු ප්‍රමාණයකුත් තිබුණා. ඒකෙන් මේ මාස දෙකහමාර තුල කියන්න සතුටුයි බිලියන 1කට වඩා වැඩි ප්‍රමාණයක් මේ දක්වා එකතු කරගෙන තියෙනවා. ගරු සභාව දැනුවත් කරන්න මම ඉස්සර කලින් සඳහන් කරා මේ උපදේශක සේවාවන් වලට සම්බන්ධ වෙලා ඉන්න ඒ ගරු උපදේශක පිරිස තමන්ගේ කිසිම අයකිරීමකින් තොරව තමයි මේකට සහභාගී වෙලා තියෙන්නේ. නමුත් ඒකට එන කාර්ය ජනාධිපතිතුමාගේ කාර්ය මණ්ඩලයට අදාළ පිරිසට තමයි ඒ 64% ප්‍රමාණයේ අඩුවීමක් ඒ වියදම්වල පෙන්නුම් කරලා තියෙන්නේ. මේ වගේම කස්ටම්ස් වලට එහෙම නැත්නම් අපේ රේගුවෙත් විශාල අපේ හැකියාවක් තියෙනවා, ඔපචුනිටි එකක් තියෙනවා එතනින් ලැබෙන ආදායම ඉදිරියට ගෙනියන්න. මේ මම විග්‍රහ කරන්නේ මේ අතුරු සම්මත ගිණුමෙහි තියෙන බිලියන 1600ක ආදායම පිළිබඳවයි. ඒ වගේම අපේ IRD එක එහෙම නැත්නම් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවත් කාර්යක්ෂම කරලා ඒ වැඩපිළිවෙල තවත් ශක්තිමත් කරලා ඒ වගේම ඒකට අවශ්‍ය උපදේශන සේවාවන් යොමු කරලා මේ ගමන සවස් සාර්ථක කරලා ඉදිරියට යන්නට මේ තුලින් බලාපොරොත්තු වෙනවා. මේ අතුරු සම්මත ගිණුමෙන් කියන්නේ මේ මුදල අනිවාර්යෙන් වියදම් කරනවාය කියන එක නෙමෙයි. මේ ලබන පළවෙනි මාස 4 තුල ඒ රජයට අත්‍යවශ්‍ය වියදම් කරගෙන යාමට අවශ්‍ය ප්‍රතිපාදන සූදානම් කරලා තියෙනවා කියන එක තමයි. ඒකට මේ පුහු ආටෝප වලින් පිරුණු දේශපාලන සංස්කෘතිය වෙනුවට වියදම් නිසිලෙස කළමනාකරණය කරගෙන මේ වැඩ කටයුත්ත බොහොම කල්පනාකාරීව ඉදිරියට ගෙනියන්න තමයි සූදානම් කරලා තියෙන්නේ. රටක් විදියට අපිට එක්ස්ටර්නල් ෂොක්ස් එහෙම නැත්නම් බාහිරින් එන අවහිරතාවලින් තියෙන ගැටලු මතුවෙන්නට පුළුවන්, ස්වභාව ධර්මයාගේ එන ආපදාවලින් එන ගැටලු මතුවෙන්නට පුළුවන්. මේ සියල්ල මැද
ගරු ඇමතුමා ඔබතුමාට තව කොතරම් කාලයක් අවශ්‍ය වෙනවද?
විනාඩි දෙකක කාලයක්.
හරි. ඇමතුමා අධිකරම කරගෙන යන්න.
Thank you. බොහොම ස්තුතියි ගරු කථානායකතුමනි. මේ වැඩපිළිවෙල ඉදිරියට සාර්ථකව කරගෙන යන්නට ඒ ආදායම් උපයන සීමාව ඉපරිම මට්ටමට ගෙනියන්නට සුදුසු වැඩපිළිවෙලක් මේකෙන් සූදානම් කරලා තියෙනවා. මේ සියලු කොටස් එකින් එක එකතු කරලා ඒ අර චිත්‍රයක තියෙන කොටස් එකතු කරලා හරිගස්සනවා වගේ සූදානම් කරනවා වගේ මේ වැඩපිළිවෙල සාර්ථක කරගෙන යන්නට විශාල පිරිසක් මේ වෙනුවෙන් කැප වෙලා ඉන්නවා. මේ වෙලාවේ රාජ්‍ය සේවයේ ඉන්න නිලධාරීන්ව දිරිගන්නගෙන ඒ ආයතනවල තියෙන අකාර්යක්ෂමතාවයෙන් පිරුණු කොටස් තියෙනවා නම් ඒවට සුදුසු විසඳුම් ලබා දීලා මේ වැඩපිළිවෙල සාර්ථක ඉදිරියට කරගෙන යන්නට වැඩපිළිවෙලක් මේ වෙනකොටත් සූදානම් කරලා තියෙනවා. KPI oriented culture එකක් සූදානම් කරගෙන results driven program එකකට යන්නට අවශ්‍ය වැඩපිළිවෙල මේ තුලින් අපි සූදානම් කරලා තියෙනවා. මේ ගමන යනකොට අපිට IMF program එකත් එක්ක යන්න සිද්ධ වෙලා තියෙනවා. අපේ choice එකකටම නෙමෙයි මේ රට මේ දාලා තියෙන ප්‍රපාතයට අනුව අපිට වෙන මාර්ග තිබුණත් රට ඒ වෙලාවේ තෝරාගෙන තිබුණු ඒ හිටපු ආණ්ඩු තෝරාගෙන තිබුණු මාර්ගයේ යන නිසා ඒකෙන් අතහැරලා වෙනත් මාර්ගයකට යොමුනේ තියෙන කලබගෑනිය පිළිබඳව ඉතාම හොඳින් විමර්ශනය කරලා තම ගත්තු තීරණයක් තමයි. නමුත් ඒ තීරණය තුලත් අපි IMF එකත් එක්ක සාකච්ඡා කරලා IMF රාමුව තුල රටේ ජනතාවට ලබා ගන්නට පුළුවන් උපරිම සහන ලබා ගන්නට අවශ්‍ය වැඩපිළිවෙල සූදානම් කරලා තියෙනවා. මේ වෙනකොට අපි හැමෝම දන්නවා මේ ගමන සාර්ථකව කරගෙන යන්නට නම් රේටින්ග්ස් ඒජන්සීස් එහෙම නැත්නම් ණය ශ්‍රේණිගත කරන ආයතන තුලින් අපිට ඒ සහන් ඒගොල්ලන්ගේ රේටින්ග්ස් කිරීම තුලින් නැත්නම් ණය ශ්‍රේණිගත කිරීම තුලින් රටට ලොකු අවස්ථාවක් සූදානම් වෙනවා. විශේෂයෙන්ම විදේශ ආයෝජකයන් රට තුලට ආයෝජන ගෙනීමේදී බලාපොරොත්තු වෙනවා මේ ණය ශ්‍රේණිගත කිරීම ඉදිරියට යයි කියලා. අපිට ලොකු බලාපොරොත්තුවක් තියෙනවා මේ කරගෙන යන වැඩපිළිවෙල සාර්ථක වීම කරගෙන යන නිසා. IMF ප්‍රෝග්‍රෑම් එකේ මේ ලබා තියෙන ප්‍රගතිය අනුවත් ISB ක්‍රෙඩිටර්ස් ලගේ නැහිමියන්ගේ මේ කෙරීගෙන යන වැඩපිළිවෙල සාර්ථකව කරගෙන යාමත් සමගම ඒ ණය ශ්‍රේණිගත කිරීමත් මේ අවුරුද්දේ අවසානයේදී එහෙම නැත්නම් උපරිම ලබන වසරේ මුලදී හොඳ ස්ථාවරයකට ලැබෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. මේ වගේ මේ ගමන සාර්ථකව කරගෙන යන්නට සියලු දෙනාගේම මැදිහත් වීමෙන් සහයෝගයෙන් අපි ඉදිරියට යමුයි කියන ආරාධනාව කරමින් මම නිහඬ වෙනවා. බොහොම ස්තුතියි.
අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සභාව එකඟද?
ආයි එකඟයි.
විෂය අංක 2 සභාව එකඟද?
ආයි.
විෂය අංක 3 සභාව එකඟද?
එකයි.
විෂය අංක 4 සභාව එකඟද?
ආයි.
විෂය අංක 5 සභාව එකඟද?
ආයි.
විෂය අංක 6 සභාව එකඟද?
ආයි.
විෂය අංක 7 සභාව එකඟද?
ආයි.
විෂය අංක 8 සභාව එකඟද?
ආයි.
විෂය අංක 9 සභාව එකඟද?
ආයි.
විෂය අංක 10 සභාව එකඟද?
ආයි.
විෂය අංක 11 සභාව එකඟද?
ආයි.
විෂය අංක 12 සභාව එකඟද?
ආයි.
විෂය අංක 13 සභාව එකඟද? ඒ අනුව අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සිට 13 දක්වා පාර්ලිමේන්තුව මගින් සම්මත කරලා බව ප්‍රකාශ කරමි. පාර්ලිමේන්තුව 2024 දෙසැම්බර් මාස 17 අඟහරුවාදා පූර්ව භාග 9:30 දක්වා කල් තබනු ලැබේ.